සභාව කල් තැබීම ගරු උපාලි පන්නලගේ ඇමැත්තුමා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, පාර්ලිමේන්තුව 2026 සැප්තැම්බර් මාස 8 වන අඟහරුවාදා දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි මම යෝජනා කරමි.
සභාව කල් තැබීමේ විවාදය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, පැසිෆික් සාගර කලාපයේ උණුසුම ඉහළ යාමත් සමග ඇති වූ දේශගුණ විපර්යාසයේ බලපෑම ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට බලපා ඇති අතර, එම හේතුවෙන් අප රටේ බොහෝ ප්‍රදේශ දැඩි නියඟයට ලක්වීමේ අවදානමක් ඇත. මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනෙකුත් රටවල් සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සමග දත්ත සහ තොරතුරු ලබා ගනිමින් අප රටට ඇතිවිය හැකි බලපෑම නිවැරදිව පුරෝගතනය කරමින් අවදානම සඳහා පෙර සූදානම් ඇතිකර ගැනීම සඳහා තාක්ෂණික සහාය ලබා දෙමින් පවතී. විශේෂයෙන්ම මෙහි දරුණු බලපෑමක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අනතුරු ඇඟවීම සිදු කර ඇති අතර, ඔවුන්ගේ තාක්ෂණික සහාය මත සූදානම්ව රාජ්‍ය යාන්ත්‍රණයේ සැලසුම් සකස් කරමින් සහ ක්‍රියාත්මක කරමින් පවතී. මෙහි බලපෑම හේතුවෙන් දැනටමත් අම්පාර, මොනරාගල, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක දරුණු නියඟයක් ඇතිවෙමින් තිබේ. ඒ හේතුවෙන් උග්‍ර පානීය ජල හිඟයක් නිර්මාණය වෙමින් පවතින අතර, වගාවන්ටද දැවැන්ත හානියක් සිදුවීමේ අවධානමක්ද තිබේ. එමෙන්ම යාල ඇතුළු අභය භූමි ආශ්‍රිතව වනසතුන්ගේ පානීය ජල අවශ්‍යතාවයේද අතිශය සැලකිල්ලෙන් බැලිය යුතු තත්ත්වයකට පත්ව ඇත. මෙම අර්බුදයට පිළියම් ලෙස ඉදිරි මාසකන්‍ය ඉක්මන් කිරීම ඇතුළු පියවරයන් කෙරෙහි රජයේ දැනටමත් අවධානය යොමු කරමින් කටයුතු කිරීම අගය කරන අතර, එම ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කරමින් වේගවත් කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් පීඩාවට පත් ජනතාවට පානීය ජලයේ සැපයීම, වගාහන වෙනුවෙන් සහන සැලසීම සහ වනසතුන් උදෙසා ජල මූලාශ්‍ර පවත්වාගෙන යාම ඇතුළු සියලු ක්‍රියාමාර්ග ගනිමින් ජනතාව සහ සම්පත් ආරක්ෂා කර ගැනීමට ගනු ලබන පියවරයන් සඳහා පක්ෂ විපක්ෂ සියලු ගරු මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා දිය යුතුයයි මෙම ගරු සභාවට යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපේ පෘථිවි ගෝලයේ මත තියෙන සාගර කලාපවල සුළං හමන්නේ නිශ්චිත දිසාවන් වලට. නැගෙනහිරින් බටහිරට, බටහිර නැගෙනහිරට, උතුරේ ඉස්සේ දකුණ ආදී වශයෙන් එක් එක් සාගර කලාපයන්ට ආවේනික නිශ්චිත දිසාවන් තියෙනවා. ඒ විදිහට පැසිෆික් සාගර කලාපේ ගත්තම නැගෙනහිරේ ඉඳලා බටහිර තමයි සාමාන්‍යයෙන් සුළං හමන්නේ. නමුත් මේ කලාපයේ තුල අවුරුදු 2-7 අතර කාලය තුලදී චක්‍රීයව සිදුවන ක්‍රියාවලියක් තියෙනවා. සමකයට ආසන්න සාගර කලාපයේ සාගර ජලයේ මතුපිට උෂ්ණත්වය අසීමිත ලෙස ඉහළ යනවා. මෙන්න මේ ඉහළ යාමත් එක්ක මේ සුළං හමන දිශාවන් වෙනස් වෙනවා. ආදි කාලයේ අපේ රුවල් නැව් පාවිච්චි කරලා වෙළඳාමේ ගිය නාවිකයෝ මේ සුළං වල දිශාවත් එක්ක තමයි ඒගොල්ලෝගේ ගමනාගමනේ කරේ. ඒක නිසා මේවට කියන්නේ ට්‍රේඩ් වින්ස් කියලා. ඒතර මේ පැසිෆික් සාගර කලාපයේදී විදිහට ට්‍රේඩ් වින්ස් මේ සාගර ජලයේ මතුපිට උෂ්ණත්වය වැඩි වීමත් එක්ක ගමන් කරන දිශාව වෙනස් වෙනවා. නැගෙනහිර ඉඳලා බටහිර ගමන් කරන සුළං බටහිර ඉඳලා නැගෙනහිරට ගමන් කරන පටන් ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් මේ කාලවලදී නැගෙනහිර ඉඳලා බටහිරට සුළං ගමනකොට ඒ උෂ්ණත්වයේ සහිත ජලය ගලාගෙන ඇවිල්ලා ඕස්ට්‍රේලියාව, දකුණු ආසියාව, අප්‍රිකාව, ඉන්දුනීසියාව ආසන කලාපයට මේ රටවල් වලට හොඳ වර්ෂාපතනයක් ලැබිලා මත්ස්‍ය සම්පත පහළ වීමේ තත්ත්වය තමයි තියෙන්නේ. හැබැයි මේ මුහුදු ජලය අධික ලෙස රත්වීම නිසා මේ තත්ත්වයේ කනපිට හැරුණම ලෝකයේ සියලු වායුගෝලීය සංසරණ තත්ත්වයන් වෙනස් වෙලා කාලගුණ විපර්යාස වලට ලක් වෙනවා. ඉතින් මේ අධික උෂ්ණත්වයත් එක්ක වෙන විපර්යාස නිසා එල් නිනෝ තත්ත්වය කියන තත්ත්වය හට ගන්නවා. ශරීරයේ මුහුදු ජලය, සාගරයේ මුහුදු ජලය මතුපිට උෂ්ණත්වය අධික ඉහළ යෑමෙන් වායුගෝලයට අධික තාපයක් විමෝචනය වෙන නිසා වායුගෝලයේ පීඩනය වෙනස් වෙනවා. මේකත් එක බටහිර ඉඳලා නැගෙනහිර සුළං හමන හින්දා සාමාන්‍යයෙන් වියලි කාලගුණයක් තියෙන දකුණු ඇමරිකාවේ බටහිර පැත්තටත්, ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශයටත් අධික වර්ෂාවක් ලැබෙන්න ගිහිල්ලා ගංවතුර තත්ත්වයක් හට ගන්නවා. ඒ වගේම සුළං හමන නිසා වෙනස් වෙච්ච නිසා ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව, දකුණු ආසියාව, දකුණු අප්‍රිකාව වගේ ප්‍රදේශවලට නියන් තත්ත්වයක් හැට ගැනීමක් පටන් ගන්නවා. මෙන්න මේ තත්ත්වය අපි එල් නිනෝ කියලා කියනවා. මේකට සිද්ධි දෙකක් තියෙනවා. එකක් තමයි සාගර ජලයේ මතුපිට උෂ්ණත්වයේ ඉහළ යෑම, ඒක එල් නිනෝ තත්ත්වය. ඒ වගේම ඒ හේතුවෙන් වායුගෝලීය පීඩනයේ සිදුවන වෙනස් වීම, මෙන්න මේ දෙකම එකතු කරලා කාලගුණ විද්‍යාඥයෝ මේක හඳුන්වනවා එල් නිනෝ සංසිද්ධිය කියලා. එතකොට මේ ඉල්නිනෝ සංසිද්ධීන් මේ වෙනකොට 16 වතාවක් ලෝකේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ 16 වතාවෙන් වාර 3ක් ලෝකේට අධික විපත් එක් කරලා තියෙනවා. ඒකෙන් පළවෙනි එක 1982 83 මේ ප්‍රබල ඉල්නිනෝ තත්ත්වයක් ලෝකේ පළවෙනිම තිබුණා. ඒකෙදි ඇමරිකාවට දැඩි ගම් වතුර තත්ත්වයකුත් ඕස්ට්‍රේලියාවට දැඩි නියන් තත්ත්වයක් ඇවිල්ලා ලැබගෙන වලින් විශාල දේපල ජීවිතහානි සිද්ධ වුණා. ඊළඟ ප්‍රබල ඉල්නිනෝ තත්ත්වය 1997-98 වාර්තා වසරවලදී එහිදී ලෝකේ ජනගහනයෙන් 20,000කට අධික ප්‍රමාණයක් අධික උෂ්ණත්වයේ දරා ගැනීමට නොහැකිවත් ගම් වතුර වලට මුහුණ දීමනුත් ජීවිත නැති වෙලා තියෙනවා 20,000කට ආසන් ප්‍රමාණයක්. ඒ වගේම ගරු නියුද්ද කාර්සභා සභාපතිතුමිනේ 2025-16 ආපු එල්නිනෝ තත්ත්වේ නිසා ගෝලීය වශයෙන් උෂ්ණත්වය ගිහිල්ලා ආර්ථිකයට විශාල බලපෑමක් වුණා වගේම දැඩි පරිසර හානිය වෙච්ච එල්නිනෝ තත්ත්වය 2015-16 වාර්තා වුණා කියලා කියන්නේ. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ඇතුළු සභාගේ සම්පත් විශාල ප්‍රමාණයකට ලොකු හානියක් ගෙන දුන්නා. ඉතින් දැන් අපි මේ 2026-27 එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන සූදානම් වෙනවා. ලෝකයේ පරිසර විද්‍යාඥයෝ බොහෝ කාලයක සිට මේ තත්ත්වය ගැන අනතුරු ඇඟෙව්වා. මේ පාර මේ එන තත්ත්වය ජුනි මාසයේ මැද වෙන විට සාගර ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.7කින් ඉහළ ගිහලා තිබුණා. මේක සෙන්ටිග්‍රේඩ් අංශක 2ක් දක්වා යනවා කියන එක තහවුරු කරලා තියෙනවා 100ට එහෙම ඒ සම්භාවිතාව 143ක් කියලා කියනවා. එහෙම වුණොත් අවුරුදු 75කට පස්සේ අපි මුහුණ දෙන ප්‍රබලම එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න සිදුවේ කියන පුරෝකථනය මේ වෙනිට විද්‍යාඥයෝ කාලුණ විද්‍යාඥයෝ ඉදිරිපත් කරලා තියෙනවා. එතන මේ කාලුණ තත්ත්වය මේ එල්නිනෝ තත්ත්වය මාර්තු මාසයේ සහ ජුනි මාසයේ ආරම්භ වෙලා නොවැම්බර් පෙබරවාරි දක්වා උච්චත්වයට පැමිණලා 2027 පළවෙනි කාර්තුව අවසාන වෙනකම් පවතී කියන එක තමයි අනුමාන කරලා තියෙන්නේ. එතකොට ගරු නියුතු කාර්සභා සභාපතිතුමියනි ලෝකයේ ආහාර අනාරක්ෂිත සාභේට මිලියන 49ක ජනතාවක් මේ එල්නිනෝ තත්ත්වය නිසා මුහුණ දෙයි කියන එක පුරෝකථනය කරලා තියෙනවා. ලෝකයේ රටවල් 45කට අදාළ මිනිසුන් මිලියන 274ක අවදානමට ලක් වෙයි කියලා කියනවා මේ සුපර් එල්නිනෝ තත්ත්වය ඇති වෙනෝතින්. ඒකත් එක්කම ගරු නියෝජක කාර්යසභා සභාපතිතුමියනි මේ ලෝකයේ තත්ත්වය එහෙම වුණාට ලෝකයට මේක බලපාන විදිය ඒ විදිහට පුරවදන කරලා ලංකාවේ තත්ත්වයට ඒක ඒ විදිහටම ගන්න බෑ. මොකද ලංකාව පරිසර පද්ධති කීපයක බලපෑමට යටත් වෙලා තියෙන දේශුණික කලාපයක පිහිරලා තියෙන්නේ. එකක් අපි ඉන්දියන් සාගරයේ පිහිරලා තියෙන එක, අනිත් එක අපි දූපතක් වෙච්ච එක, ඊපස්සේ මෝසම් දෙකක බලපෑමට අපේ රට හසු වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු සාගර ඩයිපෝලේ කියන පරිසර තත්ත්වයේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ එල්නිනෝ තත්ත්වයේ අපේ රටට බලපාන විදිය වෙනස් තත්ත්වයක් විදිහට තමයි අපිට පුරෝගතණය කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ තත්ත්වයන් යටතේ ගරු කාර්යසභා සභාපතිතුමියනි අපි ගත්තොත් අපේ නිර්ිතදික මෝසම් වැසි සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා. ඒ නිසා දිවයිනේ බටහිර දකුණු
මැදින් විනාඩි දෙකක් කාලයක් තිබෙනවා තමයි.
වියලි කාලගුණ තත්ත්වයක් තමයි හටගන්නේ. ඒ නිසා අපිට මේ ඒ තත්ත්වේ මුහුණ දෙන්න පුළුවන් වුණා පමගේ දවස්වල අක්කර 6000 කතර වගාබීම් හානි වුණා කියලා දැන්ට කුසලක්ෂණ මණ්ඩලේ වාර්තා වෙලා තියෙනවා. බිබිල මැදගම් ප්‍රදේශවල මොනරාල් දිස්ත්‍රික්කයේ ගත්තොතින් ගම්බිරේ සමුටන් ආදී අර වී ගොවිතැනට සහ අනිත් එළවලු බකට අමතරව ඒ වගාවුණුත් විනාශයට පත් වෙන තැනට කටයුතු යෙදෙමින් තියෙනවා කියන කාරණය වාර්තා වෙමින් තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපේ රටේ දිස්ත්‍රික්ක 7ක පරිසර කොට්ටාස 22ක 25,562ක් පවුල් මේ වෙනකොට මේකෙන් බලපෑමට ලක් වෙලා තියෙනවා. ඒකෙන් ප්‍රබල වශයෙන්ම බලපෑම ලක් වෙච්ච දිස්ත්‍රික්කයක් මොනරාල් දිස්ත්‍රික්කය. මොනරාල් දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයකට පානීය ජල හිඟයකට මේ අවස්ථාවේ මුහුණ දෙමින් සිටිනවා. ජල සම්පත් මණ්ඩලය, ප්‍රාදේශීය කාර්යාලය, ඊට පස්සේ සභා මැදිහත් වෙලා ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන විමහත් වේසක් දරමින් කටයුතු කරනවා. මේක බලපාලා තියෙන දිස්ත්‍රික්ක 7ේම අදාළ සංවිධානය කැඳවමින් මෙන්න කටයුතු කරමින් සිටිනවා. රජයක් විදිහට අපි මේ එල්නිනෝ තත්ත්වයේ කළමනාකරණය කර ගැනීම සඳහා ජුනි මාසයේ 10 වෙනිදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී මේ අදාළ ආයතන සියල්ලම කැඳවා සාකච්ඡා කරලා තීන්දුව තීරණ ගත්ත මූර්දෙන විදිය. ඒ වගේම ජුනි මාසයේ 30 අපේ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වියසන කළමනාකරණ ජාතික සභාව කැඳවලා ඒ අදාළ ආයතන සඳහා ක්ෂේත්‍රයන් වලට වෙන වෙනම උපදෙස් දීලා කටයුතු කරලා තියෙනවා මේ එල්නිනෝ තත්ත්වය මූර්දෙන ආකාරය පිළිබඳව. ඒ වගේම ජූලි මාසයේ 20 වෙනිදා එල්නිනෝ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් සංවිධානය සමග පත් කරලා මේ වෙනි 3 වරක් රැස් කරලා කාලුණව විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අපි කොහොමද මේ තත්ත්වෙට මුහුණ දෙන්නේ කියන එක අපි කුෂ්කර්මාන්තේ පවත්වා ගන්න විදිය පානීය ජලය අඛණ්ඩව ජනතාව ලබා දෙන විදියට ඊපස් අපේ පරිසර පද්ධතියේ වන ජීවීන් රැක ගැනීම සඳහා කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් දීලා තියෙනවා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව මේ සඳහා මුදල් වෙන් කරමින් මැදිහත් වෙමින් සිටිනවා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරලා තියෙනවා
කාලය අවසන් ගෞරවනීය
අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් ආපදා කළමනාකරණ කමිටු දිස්ත්‍රික් කමිටු කැඳවමින් මේ වෙන විට ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සියලු තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා ඒ නිසා මේක ලෝකයේ පොදුවේ හැමෝටම මුහුණ දෙන්න වෙන තත්ත්වයක් අපි මේ කවුරු සභාවේ සිටින සියලු මන්ත්‍රීන් යෝජනා කරමින් සිටිනවා මේ පොදු තත්ත්වයට මුහුණ දීම සඳහා හැම දිනාගේම දායකත්වය ලබා දෙන සියෝජනා කමින් නියමිතව සිටිනවා